අයිබෝවන් ආදරණිය දුවේ පුතේ, අදත් වෙනද වගේම රුහුණු ගුවන් විදුලිය ඔබේ ආලින්දයට මේ එන්නේ රුහුණු ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන් මාලාවත් සමගයි. ඉතින් පුංචි දුවේ පුතේ, අදත් සුපුරුදු පරිදි හතර ශ්‍රේණිය පරිසරය විසේ යටතේ අප අවට සතුන් තේමාවේ එන ක්‍රියාකාරකම් දෙක පිළිබඳ සාකච්ඡා කිරීමටයි මේ මමද සූදානම් වන්නේ. මේ ක්‍රියාකාරකම තුලින් පුතේ මම බලාපොරොත්තු වෙන්නේ අප අවට සිටින සතුන් විවිධ ලක්ෂණ මත වර්ග කිරීමටයි. අප අවට සිටින සතුන් විවිධ ලක්ෂණ මත වර්ග කිරීමටයි. ඉතින් පුතේ අපි බලමු මේ සතුන් කොහොමද වර්ග කරන්නේ කියලා. මේ සතුන් අප අවට සිටින මේ සතුන් කොහොමද වර්ග කරන්නේ කියලා අපි බලමු. ඇත්තටම කොහොමද පුතේ අපි සතුන් වර්ග කරන්නේ? ඔව් අදනි දුවේ පුතේ, අපි බලමු මේ සතුන් සතුන්ගේ බාහිර ලක්ෂණ හැසිරීම අනුව වර්ග කරන්න. මම පුංචි සරල උදාහරණයකින් පුංචි ඔබට පැහැදිලි කරන්නයි මේ සූදානම් වන්නේ. මම දැන් පුංචි පුතාලට සතුන් හතර දෙනෙක් ඉදිරිපත් කරනවා. පුංචි පුතාලට සතුන් හතර දෙනෙක් මම ඉදිරිපත් කරනවා. බල්ලා, ගිරවා, මාළුවා, ගැඩවිලා, මෙන්න මම ඉදිරිපත් කරන සතුන් හතර දෙනා. බල්ලා, ගිරවා, මාළුවා, ගැඩවිලා. මම මේ ඉදිරිපත් කරපු මේ සතුන් හතර දෙනා අපි දැන් බලමු වර්ග කරන්න. දැන් පුංචි පුතාලා දන්නවා මේ සතුන් හතර දෙනා ඔවුන්ගේ තියෙන බාහිර ලක්ෂණ හැසිරීම අනුව අපි බලමු වර්ග කරන්න. දැන් පුංචි පුතාලා හොඳටම දන්න සතුන් හතර දෙනෙක්නේ මේ සතුන් හතර දෙනා. බල්ලා, ගිරවා, මාළුවා, ගෙඩවිලා. ඔන පුතේ මම ඉස්සෙල්ලාම මේ සතුන් හතර දෙනා කොටස් දෙකකට වෙන් කරනවා. දුල පුතාලා හොඳින් සවන් දෙන්න, මම මේ සතුන් හතර දෙනා කොටස් දෙකකට වෙන් කරනවා. ඒ කොහොමද වෙන් කරන්නේ? පාද ඇති සහ පාද නැති සතුන් විදියට. මෙතන ඉන්න මේ සතුන් හතර දෙනා ඔන මම වෙන් කරනවා පාද ඇති සතුන් සහ පාද නැති සතුන් විදියට. අපිට පුළුවන් පුතේ පාද ඇති සතුන් විදියට බල්ලා සහ ගිරවා එක් පැත්තකට වෙන් කරා. ඊළඟට පාද නැති සතුන් විදියට අපිට මාළුවා සහ ගැඩවිලා වෙන් කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි පළවෙනි අවස්ථාව මේ සතුන් වෙන් කරපු පාද ඇති සතුන් සහ පාද නැති සතුන් විදියට. නැවතත් පුතේ අපිට පුළුවන් මේ පාද ඇති සතුන් කියන්නේ මේ බල්ලා සහ ගිරවා, බල්ලා සහ ගිරවා අපිට නැවතත් කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. බල්ලා සහ ගිරවා අපිට පුළුවන් නැවතත් කොටස් කරන්න. ඒ කොහොමද පුතේ? ඔව් පුතාලත් දන්නවා. පියාපත් ඇති සහ පියාපත් නැති යනුවෙන් අපිට ඔන කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. පියාපත් නැති ඝණයට බල්ලා අපිට වෙන් කරන්න පුළුවන්. පියාපත් ඇති ඝණයට අපිට පුළුවන් ගිරවා වෙන් කරන්න. ඔන්න එහෙනම් පාද ඇති සතුන් බල්ලා සහ ගිරවා, නැවතත් අපි පියාපත් ඇති සහ පියාපත් නැති වශයෙන් කොටස් දෙකකට වෙන් කරා. නැවතත් පුතේ අර පාද නැති මාළුවා සහ ගැඩවිලා අපිට නැවතත් පුළුවන් වරල් ඇති සහ වරල් නැති වශයෙන් කොටස් දෙකකට වෙන් කරන්න. වරල් ඇති සහ වරල් නැති වශයෙන් කොටස් දෙකකට වෙන් කරගන්න පුළුවන්. ඔන්න බලන්න, දැන් මම දූල පුතාලට ඉදිරිපත් කරේ සතුන් හතර දෙනෙක්. බල්ලා, ගිරවා, මාළුවා, ගැඩවිලා. මෙන්න මේ සතුන් හතර දෙනා අපි ඔවුන්ගේ බාහිර ලක්ෂණ සහ හැසිරීම අනුව සරලව අපි කොටස් දෙක කීපයකට වෙන් කළා. මුලින්ම අපි පාද ඇති සහ පාද නැති වශයෙන් කොටස් දෙකකට වෙන් කළා. පාද ඇති සතුන් අපි නැවතත් පියාපත් ඇති සහ පියාපත් නැති වශයෙන් කොටස් දෙකකට වෙන් කළා. නැවතත් පාද නැති සතුන් අපි වරල් ඇති වරල් නැති. වරල් ඇති සතුන් සහ වරල් නැති සතුන් විදියට වෙන් කරා. එතකොට මෙතනදී අපිට වරල් ඇති සතුන් විදියට මාළුවත් වරල් නැති සතුන් විදියට ගැඩවිල් පණුවත් අපිට වෙන් කරගන්න පුළුවන්. ඔන්න බලන්න පුතේ. හතර ශ්‍රේණිය විෂය නිර්දේශයේ වෙන මේ සතුන් වර්ග කිරීම බොහොම සරල උදාහරණයකින් තමයි පුතේ අපි මේ වෙන් කරගත්තේ. දැන් නැවතත් මම මතක් කරොත් මේ පාද ඇති සහ පාද නැති වශයෙන් ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරගත්තා. නැවතත් මේ පාද ඇති සතුන් පියාපත් නැති පියාපත් ඇති වශයෙන් නැවතත් කොටස් වලට වෙන් කරා. අද රිදුවේ පුතේ අපිට නැවතත් පුළුවන් මේ පාද නැති සතුන් වරල් ඇති වරල් නැති වශයෙන් කොටස් දෙකකට වෙන් කර ගැනීමට. ඔන්න බලන්න පුතේ. ඉතා සරල උදාහරණයකින් ආදරණීය දූ පුතුන්ට මම මේ සතුන් වර්ග කිරීම මේ සිදු කරේ. ඔව් පුතේ. මේ විතරක් නෙවෙයි. දැන් අපිට පුළුවන් හතර ශ්‍රේණියේ ඉඳලා තව නොබෝ දිනකින් ඔබ පස්වෙනි ශ්‍රේණියට යන්න. එතකොට අපි මේ පිළිබඳ තව දුරටත් අධ්‍යයනය කරන්න ඕන. ඒ නිසා අද මේ පාඩමෙන් මම බලාපොරොත්තු වෙනවා මේ සතුන් මේ බාහිර ලක්ෂණ හා මොහුන්ගේ හැසිරීම අනුව තව දුරටත් විවිධ ආකාරයට කොටස් වලට නැත්තම් වෙන් කිරීමකට ලක් කරන්න. දැන් අපි බලමු. ඔව් ආදරණීය දුවේ පුතේ. අපිට පුළුවන් මේ සතුන්ගේ ගමන් විලාසය අනුව අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ විතරක් නොවේ ශරීර ලක්ෂණ අනුව පුතේ. ශරීරයේ තියෙන ලක්ෂණ අනුව අපිට මේ සතුන් වින් කරගන්න පුළුවන්. ඇයි පුතේ? පාදානුව. අපිට පුළුවන් මේ සතුන් පාදානුව වින් කරගන්න. ඒ විතරක් නෙවෙයි ආදරණීය දුවේ පුතේ. මේ සතුන් ගන්නා ආහාර අනුව අපිට මේ සතුන් වර්ග කරගන්න පුළුවන්. නැවතත් කිව්වොත් පුතේ, ගමන් විලාසය අනුව, ශරීර ලක්ෂණ අනුව, පාද පිහිට ඇති ආකාරය අනුව, මේ සතුන් ගන්නා ආහාර අනුව අපිට පුළුවන් මේ සතුන් වර්ග කරන්න. අපි දැන් බලමු එකින් එකගෙන මේ සතුන් කොහොමද වර්ග කරන්නේ කියලා. මුලින්ම අපි බලමු පුතේ, ගමන් විලාසය අනුව මේ සතුන් වර්ග කරන්නේ කොහොමද කියලා. ඔව් පුතේ, අපි අවට පරිසරයේ සිටින සතුන් අපි දැකලා තියෙනවා මේ සතුන්ගේ ගමන් කරන ආකාරය කොහොමද කියලා. ඔව් පුතේ, සමහර සතුන් බඩගාගෙන යන. අපි මේ සතුන්ට උරගයන් කියලා කියනවා. කවුද පුතේ? උරගයින්. මේ බඩගාගෙන යන සතුන්ට අපි කියනවා උරගයින් කියලා. සර්පයින්, ඊට අමතරව තලගොයා, කබරගොයා වැනි සතුන් ද අයත් වන්නේ මේ බඩගාගෙන යන සතුන් කොටසටයි. ගමන් කරනකොට පුතේ තමන්ගේ බඩ ප්‍රදේශය පොළවේ ස්පර්ශ වෙනවනම් ඔහුන් අයත් වන්නේ මේ බඩගාගෙන යන සතුන් ගණයට. එහෙම නැත්නම් උරගයන් ලෙස. මීට අමතරව පුතේ පුතාලා දැකලා ඇති සමහර සතුන් පැන පැන යන. ඔවුන් ගමන් කරන්නේ පැන පැන යන ආකාරයට. විශේෂයෙන්ම ගෙම්බා, දෙමලිච්චා, හාවා, කැංගරුවා වගේ සතුන් ගමන් කිරීමේදී මේ පැන පැන යාම සිදු කරනවා. අන අපිට පුළුවන් පුතේ ඒ ගමන් විලාසය අනුව අපිට මේ සතුන් වර්ග කරන්න. ඔව් පුතේ, අපි දැන් ගමන් විලාසය අනුවයි මේ සතුන් වර්ග කරගෙන යන්නේ. ඊළඟට කොහොමද අපි ගමන් විලාසය අනුව මේ සතුන් වර්ග කරන්න කියලා තව දුරටත් අපි බලමු. පුතේ ඔබ දැකලා ඇති සමහර සතුන් ඇවිදගෙන යනවා. ඔව් පුතේ, බල්ලා, පූසා, කොටියා, සිංහයා, මුවාවෙනි සිව්පා සතුන් ඇවිදගෙන යන පුතාල ඕනෑ තරම් මේ පරිසරයේදී දැකලා තියෙනවා. ඒ වගේම පුතේ පුතාල දැකලා තියෙනවද අපේ පරිසරයේ සිටින පක්ෂි? මේ සතුන් තමන්ගේ ගමන් විලාසය විදියට යොදාගෙන තිබෙන්නේ පියාඹාගෙන යෑම. හැබැයි සමහර පක්ෂීන් පියාඹන්නේ නැහැ, ඇවිදගෙනත් යනවා. හැබැයි බොහෝ පක්ෂීන් පියාඹාගෙන යනවා. අන්න අපිට පුළුවන් මේ සතුන්ගේ ගමන් විලාසය අනුව පක්ෂීන් තවත් කොටසකට අපිට වෙන් කරගන්න. උණ පුතේ, අපි ඒ කතා කළේ සතුන්ගේ ගමන් විලාසය අනුව සතුන් වර්ග කරන ආකාරය. සතුන්ගේ ගමන් විලාසය අනුව සතුන් වර්ග කරන ආකාරය. ඒ විතරක් නොවේ පුතේ. පරිසරයේ ජීවත් වෙන විවිධ සතුන්, ඒ සතුන්ගේ ශරීර ලක්ෂණ අනුවද අපිට වර්ග කරගන්න පුළුවන්. අපි දන්නවා සතුන්ගේ විවිධ වූ ශරීර ලක්ෂණ පිහිටලා තියෙනවා. අනේ ශරීර ලක්ෂණ අනුව අද නෙදුවේ පුතේ අපිට පුළුවන් මේ සතුන් තව දුරටත් වර්ග කරන්න. කොහොමද? අපි බලමු පුතේ. දැන් පුතාලා මේව දන්නවා. අපි අවට පරිසරය හොඳින් නිරීක්ෂණය කරන ඕන නම් මේ සතුන්ගේ බාහිර ලක්ෂණ අපිට හඳුනා ගන්න හරි පහසුයි. සමහර සතුන් ඉන්න පුතේ පියාපත් පිහිටි සතුන්. අපි කලින් කතා කර ආකාරයට ගොඩාක් පක්ෂීන්, සියලු පක්ෂීන්ට පියාපත් පිහිටලා තියෙනවා. ඒ වගේම ආදරණීය දුවේ පුතේ සමහර සතුන්ට වරල් පිහිටලා තියෙනවා. පියාපත් පිහිටි සතුන් ඉන්නවා. ඒ වගේම වරල් පිහිටි සතුන් ඉන්නවා. විශේෂයෙන් මස්සෙයින්ට ඔවුන්ට ගමන් කිරීම පහසුව සඳහා මේ වරල් පිහිටලා තියෙනවා. අන්න අපිට මේ සතුන් වර්ග කරන්න පුළුවන්. පියාපත් පිහිටි සතුන් විදියට, වරල් පිහිටි සතුන් විදියට අපිට වර්ග කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අද නිදුවේ පුතේ, ලෝම ඇති සතුන්. අපි දන්නවා බොහෝ සතුන්ට තමගේ ශරීර ආරක්ෂාව සඳහා ලෝම පිහිටලා තියෙනවා. බල්ලා, පූසා, වලහ, බැටලුව වගේ සතුන්ට ලෝම පිහිටලා තියෙනවා. අන්න අපිට වෙන් කරන්න පුළුවන් මේ සතුන් ලෝම පිහිටි සතුන් විදියට අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ විතරක් නොවේ ආදරණීය දුවේ පුතේ, සමහර සතුන් ඉන්නවා දල පිහිටි සතුන්. දල පිහිටි සතුන් විශේෂයෙන්ම ඇතා, ඌරා වගේ සතුන්ට දල පිහිටලා තියෙනවා. එතකොට අපි දැකලා තියෙනවා පෙරහැරවල්වල බොහෝම තේජාන්විත ආකාරයට කරුණු රැගෙන යන ඇත් රජුන්, ඔවුන්ගේ දල පිහිටලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, ඇයි සමහර සතුන් පුතාල දැකලා ඇති පාදවල කුර පිහිටලා තියෙනවා. කුර පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම එළුවා, අස්වැයා, මීගවයා, හරක වගේ සතුන්ට මේ පාදවල කුර පිහිටලා තියෙනවා. අන්න අපිට පුළුවන් මේ ශරීර ලක්ෂණ අනුව කුර පිහිටි සතුන් විදියට අපිට වෙන් කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි දුවේ පුතේ, සමහර සතුන්ට වර්ණවත් සමක් පිහිටලා තියෙනවා. වර්ණවත් සමක් පිහිටලා තියෙනවා. විශේෂයෙන්ම සීබ්‍රා පුතාලා දැකලා තියෙනවනේ, මුවා, පිඹුරා. අන්න බලන්න ඒ සතුන්ගේ හරි ලස්සන සමක් පිහිටලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ විදියට මේ සතුන් අපිට වෙන් කරගන්න. ආදරණීය දුවේ පුතේ, අපි ඒ සතුන්ගේ ශරීර ලක්ෂණ අනුව තමයි ඒ සතුන් වෙන් කරගත්තේ. නැවතත් මතක් කරොත්, පියාපත් පිහිටි සතුන් විදියට, වරල් පිහිටි සතුන් විදියට, ලෝම පිහිටි සතුන් විදියට, අම් පිහිටි සතුන් විදියට, ඒ විතරක් නොවේ දල පිහිටි, කුර පිහිටි, වර්ණවත් සමක් පිහිටි ආකාරයට අපිට මේ සතුන් වෙන් කරගන්න පුළුවන්. මෙන්න මේ ආකාරයටත් පුතේ අපිට පුළුවන් සතුන්ගේ ශරීර ලක්ෂණ අනුව මේ සතුන් වර්ග කර ගැනීමට. අපි බලමු පුතේ, ඒ විතරක් නොවේ මේ සතුන්ගේ පාද පිහිටීම අනුවද අපිට පුළුවන් මේ සතුන් වර්ග කරන්න. පුතාලා දැකලා තියෙනවනේ අපාවට පරිසරයේ සිටින සතුන්ගේ පාද පිහිටීම, එහෙම නැත්නම් ඒ සතුන්ගේ කකුල් පිහිට ඇති ආකාරය. ඉතින් අපි බලමු පුතේ මේ සතුන්ගේ පාද පිහිට ඇති ආකාරය අනුව මේ සතුන් වර්ග කරන්න. ඔ පුතේ, පුතාලා මේ ගැන දන්න. පාද පිහිටා නැති සතුන්, ඒ සතුන්ට අපි කියනවා අපා සතුන් කියලා. එහෙම නැත්නම් පාද නැති සතුන්. එතකොට මොනවද පුතේ මේ පාද නැති සතුන්? ඔව්, මේ වෙලාවේ රුහුණු ගුවන් විදුලියට සවන් දෙන මගේ ආදරණීය දරු පැටව් දැන් නිවසේ ඉඳලා කෑ ගහලා උත්තර දෙනවා ඇති. ඔව් දරුවනේ, නයා, පොළඟාවෙනි, සර්පයින්, පණුවන් වැනි සතුන්ට පාද පිහිටලා නැහැ. මේ සතුන්ට අපි කිව්ව පුතේ අපහා සතුන්, එහෙම නැත්නම් පාද පිහිටා නැති සතුන් විදියට අපිට ඔන්න වෙන් කරගන්න පුළුවන්. හරි, ඊළඟට අපිට පුළුවන් පුතේ පාද දෙකක් ඇති සතුන් හඳුනා ගන්න. ඒක නම් හරි ලේසි. ඔ පුතේ, කපුටා, ගිරවා, මයිනා වැනි පක්ෂීන් මොහොන්ට තියෙන්නේ පාද දෙකයි. මේ සතුන් දෙපා සතුන් ලෙස අපි හඳුන්වනවා. දෙපා සතුන් ලෙස අපි හඳුන්වනවා. ඊළඟට පුතේ, සමහර සතුන්ට පාද හතරක් තියෙනවා. අපි මේ අවට පරිසරයේ ඕනෑතරම් මේ සතුන් ඉන්නවා. ඒ සතුන්ට අපි කියන්නේ පුතේ සිව්පා සතුන් කියලා. බල්ලා, පූසා, ගවයා ඇතුළු බොහෝ සතුන් සිව්පා සතුන් ගණයට වැටෙනවා. අපි මේ පියවරෙන් පියවර සතුන්ගේ පාද අනුව තමයි මේ සතුන් අපි මේ වෙන් කරගෙන එන්නේ. ඒ විතරක් නොවේ පුතේ, සමහර සතුන්ට පාද හයක් තියෙනවා. පුතාලා දැකලා ඇති, විශේෂයෙන් කුහුඹුවා, මීමැස්සා, ගෙමැස්සා වැනි කෘමි සතුන්ට මේ ගණයට වැටෙනවා. ඔන පුතේ, පුතාලා මතක තියාගන්න, පාද හයක් පිහිටලා තියෙනවා නම් ඒ සතුන් අපි කෘමි සතුන් කාණ්ඩයට වෙන් කරනවා. කෘමි සතුන් කාණ්ඩයට අපි වෙන් කරන්නේ. ඉතින් දරුවනි, පාද අනුව සතුන් වෙන් කරනකොට සමහර සතුන්ට පාද අටක් තිබෙනවා. විශේෂයෙන් මකුළුවා, කිනිතුල්ල වැනි සතුන්ට පාද අටක් පිහිටලා තියෙනවා. පුතාලාවට පරිසරයේ සිටින සතුන් නිරීක්ෂණය කරනකොට ප්‍රවේශමෙන්, ඒ වගේම ආරක්ෂිතව සතුන් නිරීක්ෂණය කරනවා නම් මේ තොරතුරු අපිට ඉතා පහසුවෙන් සොයාගන්න පුළුවන්. අදනේ දුවේ පුතේ, පුතාලා දන්නවද සමහර සතුන්ට පාද 10ක් තියෙන බව? සමහර සතුන්ට පාද 10ක් තිබෙන බව. ඔව්, මොන වගේ සතුන්ද? ඉස්සා, පොකිරිස්සා වැනි ජල සතුන්ට පාද 10ක් පිහිටලා තියෙනවා. ඒ වගේම අදනේ දුවේ පුතේ, පුතාලා දැකලා තියෙනවද සමහර සතුන්ට පාද ගොඩාක් තියෙනවා. සමහර විට ගණන් කරගන්නත් බෑ. මේ සතුන්ට අපි කියනවා පුතේ බහුපා සතුන් කියලා. කවුද පුතේ බහුපා සතුන් කියලා කියන්නේ? විශේෂයෙන් සැකරැල්ලා, පත්තෑය වගේ සත්තු මේ ගණයට වැටෙනවා. මේ ගණයට වැටෙනවා. ඔ පුතේ, අපි ඒ කතා කළේ සතුන්ගේ පාද පිහිට ඇති ආකාරය අනුව සතුන් වර්ග කිරීමට. ඒ විතරක් නොවේ පුතේ, අපිට මේ සතුන් ගන්නා ආහාර අනුව අපිට සතුන් වර්ග කරන්න පුළුවන්. පුතාලා දන්න ඕනේ, සමහර සතුන් ආහාරයට ගන්න ශාක කොටස් විතරයි. අපි ඒ සතුන්ට කියනවා ශාක භක්ෂක සතුන් කියලා. විශේෂයෙන් ගවයා, මුවා, ගෝනා, අලියා වගේ සතුන් මේ ගණයට වැටෙනවා. ඒ විතරක් නොවේ පුතේ, පුතාලා දන්නවා සමහර සතුන් ආහාරයට ගන්නේ මාංශ කොටස් පමණි. ඒ කියන්නේ පුතේ මස් පමණක් ආහාරයට ගන්න සතුන්. සිංහයා, කොටියා, නරියා, රාජාලියා වගේ සතුන් මේ ගණයට වැටෙනවා. අපි මේ සතුන්ට මාංශ භක්ෂක සතුන් ලෙස හඳුන්වනවා. ඒ විතරක් නෙවෙයි අද නේද පුතේ, සමහර සතුන් ශාක කොටස්, මාංශ කොටස් ආහාරයට ගන්නවා. මේ සතුන් සර්ව භක්ෂක සතුන් ලෙස අපි හඳුන්වනවා. බල්ලා, කපුටා, පූසා වැනි සතුන් මේ ගණයට වැටෙනවා. ඔ පුතේ, අපි වර්ග කළේ සතුන් ගන්නා ආහාර අනුව. ඉතින් අපි දැන් සතුන් ගැන ගොඩාක් කතා කළානේ. අපි දැන් ලස්සන ගීතයක් රසවිඳමුද? ඔව්, අපි ලස්සන ගීතයක් දැන් රසවිඳමු. ඔව්, ලස්සන ගීතයක් නේද පුතේ බලන්න. ඒ ගීතයේ තියෙන ලස්සන හොඳින් සවන් දුන්න නම් සත්ත්ව ලෝකයේ තියෙන හරි අපූර්ව බව පුතාලා හඳුනා ගන්න ඇති. ඉතින් අද නේද ඔය පුතේ, අද අපි මේ පාඩමින් සාකච්ඡා කළේ සතුන් වර්ග කරන ආකාරය පිළිබඳව. ඉතින් මේ පාඩම සම්බන්ධ පැවරුම් පත්‍රිකාවක් පුංචි පුතාලට දැනටමත් ලැබිලා ඇති. ඒ පැවරුම් පත්‍රය හොඳින් සම්පූර්ණ කරන්න නම් මේ පාඩම හොඳින් සවන් දුන්න අයට ඉතා පහසු වෙනවා. ඒ නිසා ආදරණීය දූපුතුන්, දැන් ඔබට පුළුවන් ඒ පැවරුම් පත්‍රය සාර්ථකව සම්පූර්ණ කරන්න. ඉතින් ආදිනිය දුවේ පුතේ, මෙතෙක් වෙලා රුහුණු ගුවන් විදුලියේ ගුරු ගෙදර අධ්‍යාපන වැඩසටහන්ට සම්බන්ධ වූ මගේ ආදරණීය දූපුතුන් සියලු දෙනාටම බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන. වෙනද වගේම පාඩම ගෙනාමා ගා කරන්දෙනිය ප්‍රාථමික විද්‍යාලයේ තුසිත සිරිවර්ධන ගුරුතුමා. එනම් පුංචි දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අයිබෝවන්.